තෙරවරු අද පියවර සටහන්.
දේශය කියන එක වපුරලා, දේශය කියන එක නිතර පුරුදු වුණු වෙලා, ඒ දේශසහගත හිත් නිසාම නිරේ ගිහිල්ලා උපදිනවා. මහත් වූ දුකකට පත් වෙනවා. ඔබ තේරුම් ගත යුතු කාරණාවක් තමයි ඉවසීම කියන එක. පඬිතයෝ බොහෝ පසසුපු කාරණාවක්. සමාජයේ ජීවත් වෙන කෙනෙකුට නම් ඕනේ තරම් අවස්ථා එන්න පුළුවන් කිපෙන්. බොහෝ කෙලෙස් රජස් තියෙන ඇත්තොත් එක මුහු වෙලා වාසය කරන නිසා ඉවසීම ප්‍රගුණ කරනවා නම් දේශය කියන එක එතනින් නතර වෙන්න ඕනේ. හරියට මුහුද වෙරළ ඉක්මවල යන්නේ නැහැ වගේ. Tamanta bodhiya saakshaat karagena yanna awashyai na oba e kiyana ivasima pruguna karannai one. E awasthawan handulagena e awasthawan ne tamange hita peralenne nathi wenna diya ganna one. Melo paralowatak e wageema nivana saakshaat karagenimatak meken ivasime gunaye behewin ivahal wenawa kiyala obata matak kala denawa.
එන්න පෙර වෙච්ච උත්තමී තිර බවටපත් වෙච්ච පියවර හොයාගෙන පියමන් කරන්න. තෙරක් නොමේ පිසසරි ඒ තෙරවන තෙරවන
නමෝ නමෝ බුද්ධ දිවා කරාය නමෝ නමෝ ගෝතම චන් නිමාය නමෝ නමෝ නන්ත ගුණන් නවාය නමෝ නමෝ සාක්‍යනන් දනාය
ඒ උතුම් වූ ත්‍රිවිධ රත්නයෙන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, පින්වතුනි තෙරවරු දේශනා මාලාවේ අපි පහුගිය සතියේ දේශනා කරන්නට යෙදුනේ කන්ති පාරමිතාව ගැන. මම පුංචි මතක් කිරීමක් කළොත්, අපි එහිදී සාකච්ඡා කරා කන්ති පාරමිතාව කියන්නේ මොකක්ද කියන එක. කන්ති හිවත් ඉවසීම කියන්නේ මොකක්ද කියන්නේ. නොඑක් ආකාරයන් වලට, නොඑක් අවස්ථාවන් වලදී විවිධාකාර ඇත්තෝ ඉවසීම කියන එක කරනවා. ඇතමෙක් රාගය පිණිස, දේශය පිණිස, තමන්ගේ වාසිය පිණිස දුබල බව නිසා ආදි වශයෙන් ওই නොඑක් ආකාරයකට ඉවසීම කියන එකක් කරනවා. නමුත් ඒ කිසිම දෙයක් ඉවසීමේ පාරමිතාවට අයිති වෙන දේවල් නෙමෙයි. ඉවසීමේ පාරමිතාවට අයිති වෙන්නේ පින්වතුනි බෝධිත්‍රය අතුරින් යම්කිසි බෝධියක් ප්‍රාර්ථනා කරගෙන කරුණු කටයුතු කරන ගමනේදී ඒ දේවල් කරගැනීමේ උපාය වශයෙන් තමයි පින්වතුනි ඉවසීම කියන එක ප්‍රගුණ කරගෙන යන්නේ. එහෙනම් දන් දෙන අවස්ථාවන් වලදී ඉවසීම කියන එක ප්‍රගුණ කරන්න වෙනවා. සීල් රකින්න අවස්ථාවන් වලදී ඉවසීම කියන එක ප්‍රගුණ කරන්න වෙනවා. කාමයෙන් වෙන් වෙලා ඉන්න අවස්ථාවන් වලදී ඉවසීම කියන එක ප්‍රගුණ කරන්න වෙනවා. එහෙනම් ඔය ඔන්න කියන ආකාරයට බෝධිත්‍රය ඇතුලෙන් යම්කිසි බෝධියක් ප්‍රාර්ථනා කරගෙන එහි උපාය වශයෙන් තමයි මේ ඉවසීම කියන එක පුරුදු පුහුණු කරගෙන යන්නේ. එහෙනම් මේ තුන් එන්නේ ආකාරයට කරන ඉවසීම තමයි පින්තුනි පාරමිතා ගණයට අයිති වෙන්නේ. ඒ වගේම අපි සාකච්ඡා කරන්න දෙදුන අපි මුතුනි නවවිධ අගාධ වස්තු ගැන. එහිදී අපි පෙන්නලා දුන්න අගාධ වස්තුන් 9ක්. ඒ අගාධ වස්තුන් වලට වැටෙනවා වැටුණාම පස්සේ ගොඩ එන එක ලේසි පහසු වෙන්නේ නැහැ. ඒ අගාධ වස්තුන් වලට වැන්නට පස්සේ දේශය තමයි එතනින් එහාට වපුරගෙන යන්නේ. ඒවා තමන්ගේ මේ අගාධ වස්තුන් වලට මුහුණ පාන අවස්ථා කියලා කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක්ගේ ජීවිතේට නිතර නිතර අත්දකින්න වෙන මුහුණ දෙන්න වෙන සිද්ධීන් තමයි ඒ තියෙන්නේ. ඒ විපාකවලට මුහුණ දෙනකොට ඉවසීම ප්‍රගුණ කරපු නැති කෙනෙක් නම් ඉවසන්නේ නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඒ කියන අගාධ වස්තුන් වලට වැටෙනවා. ඒ අගාධ වස්තුන් වලට වැටෙනාට පස්සේ දේශය කියන එක වපුරලා දේශය කියන එක නිතර පුරුදු වුණු වෙලා ඒ දේශසහගත හිත් නිසාම නිරයේ ගිහිල්ලා උපදිනවා. මහත් වූ දුකකටපත් වෙනවා. එහෙනම් ඔන්න ඔය විදිහට අපි මේ නවවිද අගාධ වස්තු ගැන සාකච්ඡා කළා. ඒ වගේම පින්වතුනි තථාගතයන් වහන්සේ මේ ඉවසීම කියන එක වර්ණනා කරපු අවස්ථාවක් ගැනත් සාකච්ඡා කරන්න තියෙනවා. කොසල් රජතුමාගේ ඇමති කෙනෙක් කරපු වරදකට කොසල් රජතුමා ඉවසීමෙන් කටයුතු කරපු හැටි තථාගතයන් වහන්සේ ඒ අවස්ථාව වර්ණනා කරලා පෙර රජවරුද මෙහෙම කළාය කියලා අපි කන්ති වන්නන ජාතකයේ සාකච්ඡා කළා. පින්වතුනි මේ හැම දෙයකින්ම ඔබ තේරුම් ගත යුතු කාරණාවක් තමයි ඉවසීම කියන එක පඬිතයෝ බොහෝ පසසුපු කාරණාවක්, සත්පුරුෂයෝ බොහෝ පසසුපු කාරණාවක්. ඒ වගේම මේ නිවන සාක්ෂාත් කරගෙන යන ගමනේදී අනිවාර්යයෙන්ම තිබිය යුතු අංගයක්. මොකද සාමාන්‍යයෙන් ඉවසීම කියන ගුණය මත පදනම් වෙච්ච ගුණ ටිකක් තමයි තියෙන්නේ. ඉවසීම කියන එක නැත්තම් මෙත්තාව කියන එක තියෙන්නේ නැහැ. එහෙනම් ඉවසීම නැති තැන මෙත්තාව කියන එක වඩන්න වෙන්නේ නැහැ. ඒ වගේ ඉවසීම කියන ගුණය මත පිහිටපු ගුණ සමුදායක් තමයි තියෙන්නේ. ඒක නිසා ඉවසීම කියන එක හඳුන්වනවා සියලු ගුණයන් පිහිටපු පොළොව වගේ කියලා. ඒ වගේම තවත් ආකාරයකින් කිව්වොත් පින්වතුනි යම් අවස්ථාවක මේ ඉවසීම කියන එකට උපමාවක් දෙනවා. දේශය කියන මහා සාගරයේ වෙරළ තමයි මේ ඉවසීම කියන්නේ කියලා. මොකද සාගරයේ වෙරළ ඉක්මවන්නේ නැහැ කවදාවත්. අන්න ඒ වගේ ඉවසීම කියන තැන නතර වෙනවා. එහෙනම් ඉවසීම ප්‍රගුණ කරනවා නම් දේශය කියන එක එතනින් නතර වෙන්න ඕනේ. හරියට මුහුද වෙරළ ඉක්මවල යන්නේ නැහැ වගේ. වෙරළේ හැපිලා ආපහු ඒ තිබුණ තැනටමපත් වෙනවා මිස වෙරළ ඉක්මවල යන්නේ නැහැ. එහෙනම් බිමුදුනි ඉවසීම ගැන ඔන්න ඔය විදිහට උපමාමකින් සත්පුරුෂයන් වහන්සේලා වර්ණනා කරපු ගුණයක්. කලින් දේශනාවේ මතක් කළා වගේ පිමුදුනේ මම ඔබට මහා බෝධිසත්වයන් වහන්සේ ඉවසපු අවස්ථාවක් ගැන ඔබට සඳහන් කරන්නම්. ඔබ අහලා ඇති ශාන්තිවාදී ජාතකය ගැන. එහෙම නැත්නම් කන්තිවාදී ජාතකය ගැන. මේක දේශනා කරන්න යෙදුනේ තථාගතයන් වහන්සේ ජීවමානව වැඩ ඉන සමයේදී එක අකීකරු නිතර කිපෙනසුළු භික්ෂුන් වහන්සේ නමක් හිටියා. ඒ උන්වහන්සේව කැඳවලා තථාගතයන් වහන්සේ උන්වහන්සේට අවවාද කරනවා. පෙර පඬිවරු තමන්ගේ අතපය නාස්කම් ආදී දේවල් කපල දාද්දි කසයකින් පහර දෙද්දි අන් අයට ද්වේෂ කළේ නැහැ කියලා. එහෙව් එකේ ද්වේෂයට කොහෙත්ම ඉඩ හතරක් නැති මේ තථාගත ශාසනය තුල කිපෙන්නේ ඇයි කියලා ඒ හාමුදුරංගෙන් අහලා මේ පෙර පණිවරු මෙන්න මෙහෙමයි කටයුතු කළේ මේ කිසිම අවස්ථාවකදී දේශ කරේ නැතය කියලා සඳහන් කළ අතීත කතාව දේශනා කරනවා. ඒ අතීත කතාව තමයි පින්වත්නි කන්ති ජාතකේ, කන්තිවාදී ජාතකේ. එක්තරා කාලයකදී මහා බෝසතාණන් වහන්සේ එක මහාසාර බමුණු කුලයක උපදිනවා. ඒ බමුණු කුලයක ඉපදිලා දිසාපාමුක් ආචාර්ය ළඟට ගිහිල්ලා ශිල්ප ශාස්ත්‍ර ඔක්කොම හදාරලා නැවත තමන්ගේ නිවසට පැමිණෙනවා. ඒ පැමිණිලා තමන්ගේ දේවෝපියන්ටත් අප උපස්ථාන කටයුතු කරගෙන ජීවත් වෙනකොට මේ දෙමව්පියෝ දෙන්න නැති වෙනවා. මේ දෙමව්පියෝ දෙන්නත් නැති වුණාට පස්සේ මේ කුමාරයා කල්පනා කරනවා, ඒ වෙනකොට මේ කුමාරයාට තමන්ගේ ඥාති උරුමෙන් මුතුන් මිත්තන්ගේ තමන්ගේ දෙමව්පියන්ගේ උරුමෙන් 84 කෝටියක් ධනය ලැබෙනවා. තමන්ගේ පරම්පරාවේ අයගෙන් ලැබිච්ච උරුමේ. එතකොට මේ කුමාරයා කල්පනා කරනවා මගේ මුතුන් මිත්තෝ ළඟ තිබිච්ච මේ ධනය ඒගොල්ලෝ අරගෙන ගියේ. ආච්චි සීය ළඟ තිබ්බා, ඒගොල්ලෝ අරගෙන ගියේ නැහැ. ඒ වගේම මගේ දෙමව්පිය ළඟත් තිබුණා. ඒ අය මේක අරගෙන ගියෙත් නැහැ. ඒ හැමෝම මේවා දාලා ගියේ. එහෙම හිතලා මේ කුමාරයා හිතනවා මම ඒ අය වගේ මේවා දාලා යන්නේ නැහැ. ඒක හරි අපරාධයි. ගොඩ ගහලා දාලා යනවා. අරගෙන ගියේ නෑ කවුරුවක්වත්. මම එහෙම වෙන්න දෙන්නේ නෑ. මම මේවා අරගෙන යන්නේ කියලා හිතාගෙන. මොකද කරන්නේ? ඒ නුවර යම් තාප් පිරිසක් ඉන්නවා නම් මොනවායන් හෝ අඩුපාඩු තියෙන. අඟහිඟකම් තියෙන. ඒ සියලු දෙනාම හොයලා බලලා. ඒ හැමෝටම තමන් සතු සියලුම ධනිය දන් දෙනවා. සියලුම ධනෙ දෙනවා. කිසිම දෙයක් ඉතුරු කරගන්නේ නැහැ. ඒ සියලුම ධනෙ දන් දීලා මේ කුමාරයා වනාන්තරයකට වෙලා පැවිදි ජීවිතයක් ගත කරනවා. තවුස් පැවිද්දටපත් වෙනවා. ඉතින් ඒ වනේ පළවැල වලින් තමයි යැපෙන්නේ. බොහෝ කාලයක් එහෙම ඉන්නවා. බොහෝ කාලයක් ඉක්ම ගියාට පස්සේ ඒ වනේ ලුණු ඇඹුල් හම්බ වෙන්නේ නැහැ. ඒ ශරීරයට ඒ එවැනි අවස්ථාවෙන් ඉටු කර ගැනීම පිණිස යම් කාලයකට පස්සේ ඒ තාපසවරු මිනිස්සු ඉන්න තැන් වලට එනවා. ඉන්න පාති වඩිනවා ලුණු වැඹුල් හොයා ගැනීම පිණිස. ඉතින් මේ විදිහට මේ තාපසතුමත් ඒ වනයෙන් නික්මිලා මිනිස්සු වාසය කරන ප්‍රදේශයකට එනවා. ඒ රටේ එතකොට කලාබූ කියන රජ කෙනෙක් තමයි රාජ්‍ය පාලනය කරන්නේ. ඉතින් මේ තවුස්තුමා ඇවිදින් ඒ රජතුමාට අයිති උයනක තමයි නතර වෙන්නේ. එහෙම නතරලා පහෝදා උදෑම උදෑසනම පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වැඩින්නේ ඒ රාජ්‍යයේ සෙන්පතිතුමාගේ ගෙදරට. ඉතින් මේ සෙන්පතිතුමා බොහොම පැහැදීමකටපත් වෙලා බොහොම සංසුන් ඉඳුරන් දැකලා බොහොම පැහැදීමකටපත් වෙලා දානමාන ආදීන් සංග්‍රහ කටයුතු කරන සංග්‍රහ කටයුතු කළා. ඒ තාපසතුමා හිටිය උයනෙම වැඩ ඉන්න සලසනවා. දෙවියන් විදිහට ඉන්නකොට මේ කලාබු කියන රජතුමා ඒ දවසක බොහොම මත්පැන් පානය කරලා මදුවිත පානය කරලා එක නාටිකාංගනාවන් පිරිසක් එක්ක මේ කියන උයනට එනවා. උයනට ඇහිලා එක් ගල් තලාවක ඉඳගෙන අර නාටිකාංගනාවන්ට නටන්න ගයන්න වයන්න කියලා කියනවා. එතන හිටපු එක් සුරූපී කාන්තාවක්ගේ හිස මත ඔළුව තියාගෙන අර නැටුම් ගැවුම් අයුම් බල බලා ඉන්නවා. විසුරා මතින් මත් වෙලා හිටියේ ඒ හිටපු විදිහටම අර කාන්තාවගේ උකුල මත හිස තියාගෙන එහෙම මේ රජතුමාට නිින්ද යනවා. මේ ටිකක් වෙලා ගියාට පස්සේ අර නාටිකාංගනාවන්ට ඉදෙනවා අපි මේ ඔච්චර රජතුමාව සතුටු කරන්න කියලා හිතාගෙන නැටුම් ගැවුම් ඇවුම් කරාට වැඩක් නැහැ. රජතුමා දැන් නිදි. නිින්ද ගිහිල්ලා තියෙන්නේ. ඒක නිසා අපි මේක මෙතනින් නවත්තමු කියලා ඒගොල්ලෝ ඒක නවත්තලා වටපිට ඇවිදින්න යනවා. ඉතින් උයනේ එහෙට මෙහෙට ඇවිද ඇවිද ඉන්නකොට දකින්නවා මේ තාපසතුමාව ඉන්නවා. මේ තාපසතුමා දැකලා මේ කාන්තාව ටික කල්පනා කරනවා රජතුමා ළඟට ගිහින් නටලා ගයලා වැඩකුත් නැහැ අපි එතකන් මේ තාපසතුමා ළඟට ගිහින් තාපසතුමාගෙන් දැනගන්න යමක් තියෙනවා නම් දැනගමු කියලා. ඒ තාපසතුමා ළඟට ගිහිල්ලා උන්වහන්සේව වන්දනා කරගෙන උන්වහන්සේගේ වාඩි වෙලා උන්වහන්සේගෙන් අහනවා ඔබට ඔබ වහන්සේට අපිට කිය යුතු යමක් තියෙනම් කියන්න කියලා ඉල්ලා හිටිනවා. ඒ ලාගේ තාපසතුමා ඒ සියලුම නාටිකාංගනාවන්ට ධර්මයේ දේශනා කරනවා. ඉතින් යම් වෙලාවක් ගියාට පස්සේ අර රජතුමා අවදි වෙනවා අර තමන් හිස තියාගෙන හිටිය කාන්තාවගේ කකුල සැලවපු නිසා ඇහැරෙනවා. ඇහැරුණාට පස්සේ රජතුමා අහනවා කො මෙතන හිටපු වසලියෝ ටික කියලා. රජ කෙනෙක්. එහෙම තමයි අහන්නේ. කේන්ති ගියාම එහෙමයි. සූරාමතින් ඉන්නේ. ඉතින් රජතුමාට හොඳටම කේන්ති ගිහිල්ලා අහනවා කො මෙතන ඉඳපු කට්ටිය. ඊට පස්සේ අර කාන්තාව කියනවා අන්න තාපසතුමාව ඇසුරු කරගෙන ඉන්නවා කියලා. ඊට පස්සේ මොකද කරන්නේ මේ රජතුමා තවත් කේන්ති ගිහිල්ලා තමන්ගේ කඩුවත් අරගෙන මුණ්ඩ හොඳ පාඩමක් ගන්නන්නම් කියලා යනවා එතෙන්. කේන්ති ගිහිල්ලා එන රජතුමාව දකිනවා මේ නාටිකාංගනාව. මේ කාන්තාව ටික දකිනවා. දැකලා එතන බොහොම ඇහැට කනට පේන්නම ඉන්න හොඳ සුරූපී කාන්තාවක්ව ඉස්සරහට යවනවා. ආ රජතුමා කේන්තිය පොඩ්ඩක් නිවන්න කියලා. ඉතින් මේ කාන්තාව කොහොම හරි තමන්ට හැකියාවකින් මේ රජතුමාගේ කේන්ති යම් පමණකට පාලනය කරලා කඩුව අරගන්නවා. නමුත් රජතුමා එතනින් අතර වෙන්නේ නැහැ. රජතුමා මේ තාපසය ළඟට ගිහිල්ලා අහනවා, නුඹගේ වාදය මොකද්ද? නුඹ දරණ දහම මොකද්ද? මොකද්ද නුඹේ තපස කියලා අහනවා. ඊට පස්සේ මේ තාපසතුමා කියනවා, මම ශාන්තිවාදී වෙමි. රජතුමනි, මම ශාන්තිවාදී වෙමි. නිරතුමාන ඒ මොකද්ද ඒ කියන්නේ? මොන විදිහටද, කොයි විදිහටද ඔය ශාන්තිය තියෙන්නේ? ඊට පස්සේ මේ තාපසතුමා කියනවා, මට බැන්නට, මට ගැහුවට මම කීපෙන්නේ නැහැ, මම කේන්ති ගන්නෙ නැහැ. අප්‍රමාණ මෙත් සිතෙන් කටයුතු කරනවායි කියලා කියනවා. රජතුමා ඒ පාර කියනවා, නුඹ ඇත්තද බොරුද කියන්නේ නුඹේ තපස ගැන මම දැම්මම බලා ගන්නම් කියලා වදකයට කතා කරනවා. වදකයට කතා කරලා වදකයා එනවා, කඩුවයි කටුකසයකුයි පොරොවයි අරගෙන එනවා. ඇයි ලානවා ස්වාමීනි, මම මොකද කරන්න ඕන? එවාර රජතුමා කියනවා, මේ ජටිලයට කටු ගසෙන් කසපාරවල් 2000ක් ගහන්න කියලා කියනවා. ඉතින් මේ වදකයා මොකද කරන්නේ? කරන්න දෙයක් නැහැ. රජතුමා කියන දේ අහන්න කරන්න වෙනවා. ඉතින් අර තාපසතුමාව ඇදලා අරගෙන බිමට දාලා කසපාරවල් 2000ක් ගහනවා කටු කසයකින්. ඒ කසපාරවල් වලට ඒ තාපසතුමාගේ හැම ඉරිනව අංකඩ කෑලි ගැලවිලා යනවා, ලේ වැගිරෙනවා. එහෙම කරලා තියෙද්දි ඒ තාපසතුමා බින්දු මාත්‍රයක්වත් ඒ වදකයා කෙරෙහිත් රජතුමා කෙරෙහිත් දේශහිතක් ඇති කරගන්නේ නැහැ. ඒ ගහලේ වුණාට පස්සේ මේ රජතුමා අහනවා, දැන් උඹේ වාදේ මොකද්ද? ඒ පාර තාපසතුමා කියනවා, රජතුමනි, මම ශාන්තිවාදී වෙමි. මගේ ශාන්තිය හැමේ තියෙන එකක් නෙමෙයි. ඒක මගේ හදවත ගැඹුරේ තියෙන්නේ. මම ශාන්තිවාදී වෙමි කියලා කියනවා. ඒ වාර මේ රජතුමා මොකද කරන්නේ? වදකයාට කියනවා, එනම් මොහුගේ අත් දෙක කපන්න. කපනවා අත් දෙක, ලේ වෑස්සෙනවා. දැන් අහනවා, ඔබ කිනම් වාදීද? ස්වාමිනී, මම ශාන්තිවාදී වෙමි. කකුල් දෙක කපන්න කියලා කියනවා. ඒ පාර කකුල් දෙකත් කපනවා, ලේ වැගිරෙනවා. අහනවා, දැන් කිනම් වාදීද කියලා. තාපසතුමා කියනවා, රජතුමනි, මගේ ශාන්තිය, මගේ ඉවසීම තියෙන්නේ අතපයේ නෙමෙයි, අත් දෙකේවත් කකුල් දෙකේවත් නෙමෙයි. ඒක තියෙන්නේ හදවත පතුලේ තියෙන එකක්. මම ශාන්තිවාදී වෙමි කියලා කියනවා. ඊට පස්සේ රජතුමා ඊට පස්සේ නැවතත් වදකයාට කියනවා, මොහුගේ නාසය කපන්න, මොහුගේ කන් දෙක කපන්න කියලා කියනවා. ඒ විදිහටම කරනවා. ඊට පස්සේ ආනවා රජතුමා දැන් නුඹ කිනම් වාදීද කියලා. තාපසතුමා කියනවා මගේ හැමේවත් මගේ අතපයේවත් මගේ කන් ආසාදී ඉඳුරන් තුලවත් නෙමෙයි මේ ශාන්තිය කියන එක තියෙන්නේ. මේ ඉවසීම කියන එක තියෙන්නේ. ඒක මගේ හදපත්ලේ තියෙන එකක්. ඒක බලන්න පුළුවන් එකක් නෙමෙයි, පේන එකක් නෙමෙයි. මම ශාන්තිවාදී වෙමි කියලා නැවතත් කියනවා. ඒ පාර රජතුමාට හොඳටම කේන්ති ගිහිල්ලා. උඹයි උඹේ ශාන්තියයි තියාගෙන ඉඳගෙන හිටහන් කියලා අයියෙන් පයියෙන් පයින් පාරක් ගහනවා පපුවට. පපුවට පයින් ගහලා රජතුමා යනවා යන්න. ඒ වෙලාවේ රජතුමාගේ සෙම්පතිතුමා එතෙන්ට ඇවිල්ලා රෙදිපටි වලින් අර ලේ පිහදාලා රෙදිපටි වලින් වෙලනවා. වෙලලා ඉල්ලීමක් කරනවා. තාපසතුමනි, ඔබ වහන්සේට යම්කිසි කේන්තියක් එනවනම් රටවැසියෝ කෙරෙහිවත් මේ රට ගැනවත් කේන්ති ගන්න එපා. ඔබ වහන්සේට මේ අපරාධය කළ රජතුමා ගැන කේන්තියක් අරගන්න. මේ රට නම් විනාශ කරන්න එපා කියලා මේ සෙම්පතිය කියනවා. මොකද සෙම්පතිය දන්නවා එවැනි තාපසයව මහ උතුම් ශ්‍රේෂ්ඨ තාපසයන්ට වින කැටිවුත් එහෙම, උන්වහන්සේලාගේ සාපේට ලක්මුත් එහෙම, මුළු රටක් රාජ්‍යයක්ම දුහුවිලේ එන්න පුළුවන් කියලා, විනාශ වෙලා යන්න පුළුවන් කියලා. දේවනිසා බෝධිසතාණන් වහන්සේ ඒ වෙලාවේ කියනවා සෙම්පතිය, මට මේ අපරාධය කළ රජතුමා බොහෝ කල් ජීවත් වේවා, දීර්ඝායස වේවා, කිසිම අවැඩක් නොවේවා. අපි වැනි තාපසයෝ අපි වගේ ඉවසීම කියන බලය තියෙන තාපසවරු කිසිම හේතුවක් නිසා කිපෙන්නේ නැතේ කියලා අර රජතුමා කෙරෙහි මෙත්සිත පතුරවනවා. ඒ රජතුමා එතනින් තාපසතුමාගේ ඇස් දෙකට පේන මානයට විතරයි යන්න හම්බෙන්නේ. මේ තාපසතුමාව නොපෙනී යන තැනදී මහා රතුපාට ගිනි ජාලාවක් ඇහිල්ල මේ පොළොව පලාගෙන එකෙනෙහිම පොළොව තුලට ඇදගෙන යනවා. ඊළ අවීචි මහා නරකාදී උපදිනවා. සාන්තිවාදී තාපසයා එතනම මිය පරලොව යනවා. ඔන්න ඔය විදිහට තථාගතයන් වහන්සේ අතීත කතාව පෙන්වලා දෙනවා. පෙර පඬිවරු කොහොමද ඉවසීම ප්‍රකුණ කළේ කියලා පෙන්වලා දෙනවා. ඉතින් ඒ කතාව අහලා ඒ භික්ෂුන් වහන්සේ අනාගාමි ඵලය සාක්ෂාත් කරනවා. ඔන්න ඔහොම තමයි මුතුනි මහ බෝසතාණන් වහන්සේලා ඉවසීමේ පාරමිතාව පුරාගෙන එන්නේ. තමන්ට එච්චර විපතක් කරද්දිත් අපමල් රේණුක තරම්වත් දේශයක් ගොඩනගා ගන්න තැනකට තමන්ගේ හිතපත් කරගත්තේ නැහැ. ඉවසීම කියන එක ඒ තරම්ම ප්‍රගුණ කරලා තිබ්බා. එකපාරටම කරපු එකක් නෙමෙයි මුතුනි. ක්‍රමක්‍රමයෙන් පුරුදු පුහුණු කරගෙන ආපු දේ. එහෙනම් ඔබ කල්පනාවට ගන්න ඕනේ ඔබේ ජීවිතයේ සමහරට ඔය වගේ දරුණු දේවල් වලට මූණ පාන්න තාම සිදුවුණේ නැතු ඇති. සමහරට ඔබට මේ වගේ විපාක වලට මූණ දෙන්න නැතු ඇති. අවස්ථාවක් එළඹෙන්නේ නැතු ඇති ඒ වගේ. එහෙම නෙමෙයි පින්වතුනි, ඔබ බලන්න ඔබගේ ජීවිතය තුළ බොහොම චූටි චූටි දේවල් තියෙනවා. පුංචි පුංචි දේවල් වලින් ඕනේ පටන් ගන්න. ලොකු ලොකු දේවල් වලින් පටන් ගන්න බෑ. සමහරෙකුට හිතෙන්න පුළුවන් මම එහෙම කාටවත් ගහලත් නැහැ බැනලත් නැහැ. එහෙම අපි කාටවත් වෛර කරන්න ගිහිල්ලා නැහැ අපි අපේ පාඩුවේ ජීවත් වෙන්නේ කියලා. එහෙම හිතෙන්න පුළුවන්. අපි එහෙම දේශයටපත් වෙලා කටයුතු කරන අය නෙමෙයි. අපි ඉතින් ඉවසීමෙන් තමයි කටයුතු කරන්න කියලා එහෙම හිතෙන්න පුළුවන්. නමුත් පින්වතුනි ඒ වගේ අවස්ථාවන් වලට තාම මුහුණ දුන්නේ නැති නිසාද දන්නේ නැහැ. ඔබ තුල දේශය හටගත්තේ නැත්තේ. මම ඒකට ඔබට හොඳ කතාවක් කියන්න. මේ කතාව ඇත්තරම ඔබ අහලා තියෙන සූත්‍රයක් ප්‍රදාන කරගෙනයි මේ කතාව තියෙන්නේ. ඒ තමයි කකචූපම සූත්‍රය. තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට නිතර මෙනෙහි කර යුතු කාරණාවක් ගැන කියන සූත්‍රයක් නේ. කකචූපම අවවාදය බොහොම ප්‍රසිද්ධ සූත්‍රයක්. මම ඔබට මේකට හේතු කාරණාවන් මතක් කරන්නම්. මේක ඇයි මේ සූත්‍රය කියන්නේ හේතුණේ කියලා. මේ මොකද තථාගතයන් වහන්සේගේ සමයේදී ඉන්නවා ස්වාමීන් වහන්සේ නමක්, භික්ෂුන් වහන්සේ නමක් මෝලියපග්ගුණ කියලා. මේ මෝලියපග්ගුණ කියන හාමුදුරුව වෙලාව ඉක්මෝලා මෙහෙනම් හා ළඟින් ඇසුරු නිසුරු කරනවා. ඉතින් මේ මෙහෙනම් එක බොහොම කුළුපගව ඇසුරු නිසුරු කරනවා විතරක් නෙමෙයි, ඒ අය ඒ අයට මුන්වහන්සේ ඉදිරියේදී කවුරුන් හෝ මොනව හරි කිව්වොත්, ඒ මෙහෙනන්ගේ නුගුණයක් ප්‍රකාශ කරොත් එහෙම මේ මෝලිය පගුණ හාමුදුරන්ට කේන් තියනවා, කීපෙනවා, දොස් කියනවා, නඩු පවරනවා, ඔය විදිහට කටයුතු කරනවා. ඒ විතරක් නෙමෙයි, මෝලිය පගුණ හාමුදුරන් ඇසුරු කරන මෙහෙනන්, ඒ මෙහෙනන් ඉදිරියේදී මෝලිය පගුණ හාමුදුරන්ගේ මොනව හරි අගුණයක් කිව්වොත් එහෙම ඒ මෙහෙනොත් මොකද කරන්නේ? ඒ මෙහෙනෝ දොස් කියනවා, හේන්ති ගන්නවා, නඩු පවරනවා. ඔන්න ඔහොම සිදුවීම් සිද්ධ වෙනවා. දීක වික්ෂුන් වහන්සේ නමක් තථාගතයන් වහන්සේ අවිදේශර පැමිණිලා උන්වහන්සේට කියනවා, ස්වාමීනි ආයුෂ්මත් මෝලිය පග්ගුණයන් මෙන්න මේ විදිහට වෙලාව ඉක්මවලා සුදු නුසුදුසු වෙලාවල් වලදී මෙන්න මෙහෙම මේ කියන මෙහෙණන් ඇසුරු නිසුරු කරනවා. ඒ විතරක් නෙවෙයි, මේ මෙහෙණන්ගේ යගුණ කිව්වහම මෝලිය පග්ගුණ හාඳුරන්ට කේන්ති යනවා, කිපෙනවා, නඩුද පවරනවා ආදී වශයෙන් කියලා කියනවා. ඒ වගේ මේ මෙහෙණන් ඉදිරියේදී මෝලිය පග්ගුණ හාඳුරන්ගේ යගුණයක් කිව්වොත් එහෙම ඒ මෙහෙනොත් කිපෙනවා, දොස්පරොස් නගනවා, නඩු කියනවා ආදී වශයෙන් කියලා කියනවා. මේ විස්තරේ කියනවා. ඒවර තථාගතයන් වහන්සේ වික්ෂුන් වහන්සේට කියනවා, මාගේ වචනයන් වචනේ මෝලිය පග්ගුණ හාඳුරන් මෙතෙන්ට කැඳවගෙන ඉන්න කියලා. ඉතින් මේ වික්ෂුන් වහන්සේ ගිහිල්ලා මෝලිය පග්ගුණ හාඳුරන් කතා කරගෙන යනවා. ත්‍යාවට පස්සේ තථාගතයන් වහන්සේ අහනවා, පග්ගුණියනි සැබෑද නුඹ වෙලා ඉක්මවල මෙන්න මේ කියන මෙහෙනම් මේ කුළුපක වැසුරු නිසුරු කරන්නේ? ඒ වගේම නුඹට මොනව හරි නුඹ ගැන මේ මෙහෙනම් ගැන නුඹගේ ඉදිරියේ මොනව හරි කිව්වහම නුඹ කිපෙනවද, දොස්පරස් නගනවද, නඩු කියනවද ආදී වශයෙන් කියලා අහනවා. ඒ වගේම මේ මෙහෙනො ඉදිරියේ නුඹේ අගුණයක් කිව්වොත් ඒ මෙහෙනොත් ඒ විදිහට කිපිලා කටයුතු කරනවද කියලා අහනවා. ඒ වගේ අහනවා, නුඹ මේ සම්බුද්ධ ශාසනය කෙරෙහි සද්ධාවටපත් වෙලා සසුන් කෙදට ආපු කුල පුත්‍රයෙක් නේද කියලා අහනවා. මේ මේ පකුණ හඳුරු කියන එමයි ස්වාමීනි කියන. මේ සදහයෙන් මේ ශාසනයට ආපු කුල පුත්‍යයන්ට සුදුසු නැහැ කියලා කියනවා. මේ කල් වේලා ඉක්මවල මෙහෙනම් හා කටයුතු කරන එක, කුළුපගෝ කටයුතු කරන එක, ඒක නුසුදුසු වැඩක් කියලා කියනවා. එහෙම කියලා උන්වහන්සේට අවවාද කරනවා. උන්වහන්සේට කියනවා, ඒ මෙහෙනන්ට කවුරු හරි බැන්නොත් එහෙම, දොස්පරොස් නැගුවොත් එහෙම, නුගුණ කිව්වොත් එහෙම, නුඹ මෙන්න මෙහෙමයි හික්මෙන්න ඕනේ කියලා උන්වහන්සේට හික්මෙන හැටි කියනවා. මාගේ සිත පෙරලෙන්නේ නැහැ. දේශයටපත් වෙන්නේ නැහැ. ලාමක වචන ප්‍රකාශ කරන්නේ නැහැ. අප්‍රමාණ මෙත්සිතින් වාසය කරනවා. මෙන්න මේ විදිහටයි හික්මෙන්න ඕනේ කියලා තථාගතයන් වහන්සේ පෙන්වනවා. ඒ වගේම උන්වහන්සේ කියනවා, ඒ මෙහෙණන්ට කැටකැබලිය තුලින් කවුරු හරි පහර දුන්නොත් මෙන්න මේ විදිහටයි හිතන්න ඕනේ කියලා නැවතත් මතක් කරලා දෙනවා. මගේ හිත පෙරලෙන්නේ නැහැ, දේශයටපත් වෙන්නේ නැහැ. බොහොම ඉවසීමෙන් අප්‍රමාණ මෙත්තාවෙන් කටයුතු කරනවා. ඒ වගේම තථාගතයන් වහන්සේ නැවත කියනවා, නැවත උන්වහන්සේට දේශනා කරනවා, අවවාද කරනවා, ඒ මෙහෙණන්ට කවුරු හරි මුගුරු වලින් පහර දුන්නොත්, කැටි පිහියා වලින් කෙටුවොත්, මේ විදිහටමයි හික්මෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි, නුඹ ඉදිරියේ නුඹ ගැන අගුණයක් කිව්වොත් කවුරු හරි, ඒ අවස්ථාවේදී මෙන්න මේ විදිහටමයි හික්මෙන්න ඕනේ. ඒ වගේම නුඹට ගැහුවොත් කවුරු හරි, නුඹට පහර දුන්නොත්, නුඹට බැන්නොත්, නුඹට පහර දුන්නොත්, නුඹට කැටි පොළු වලින් කෙටුවොත්, ඒත් නුඹ මේ විදිහටමයි කටයුතු කරන්න ඕනේ කියලා අප්‍රමාණ මෙත්සාගේ සිතකින් කටයුතු කරන්න ඕනේ. මේ හිත පෙරලෙන්නේ නැති දැනක තියෙන්න ඕනේ කියන එක උන්වහන්සේට මතක් කරලා දෙනවා. ඒ වගේම උන්වහන්සේ කියනවා, බුද්ධත්වයට පත් වෙලා ප්‍රථම අවධියේදී භික්ෂුන් වහන්සේලාට මම මෙහෙම බොහෝ සෙයින් අනුශාසනා කරේ නැහැ. අවවාද අනුශාසනා කරන්න අවස්ථාවයක් තිබුණේ නැහැ. උන්වහන්සේලාට සිහි ගැන්වීම පමණක්මයි කළේ. මේ නිතර අවවාද අනුශාසනා කරන්න උනේ නැහැ. ඉහිපත් කළා විතරයි යම. උන්වහන්සේලා ඒ බෝධිය සාක්ෂාත් කරගෙන උපමා වලින් උන්වහන්සේ පෙන්වනවා. හරියට මේ සල් වනයේක වැඩක් නැති කසල ගොඩවල් අයින් කරලා උස්මිටි තැන් පහත් කරලා උස්මිටි තැන් සමතලා කරලා අනවශ්‍ය කැලෑවල් ඉවත් කරලා මනාකොට ඒ සල් ගස් වලට පොහොර යොදලා බලා ගන්නවා නම් යම් කෙනෙක් යම් කාලයකදී ඒ සල් වනය සල් මල් වලින් පිරීලා බොහොම පිරිසිදුර මහා අලංකාරවත් විදිහට තියෙනවා වගේ යම් මහණෙක් අර ගේහ නිස්සිත, එහෙම නැත්නම් ගේහ නිස්සිත කියලා කියන්නේ මෙන්නුනේ ගිහි ආශ්‍රිතව කියන එක. ගිහි කියලා කියන්නේ ගැහි ගැරහිය යුතු කියන එක. මොකද ඒ කියන පහත් ස්වභාවයන් දරාගෙන ඉන්නවා. ගැරහිය යුතු දේවල් තමයි දරාගෙන ඉන්නේ. අන්න ඒවෙන් අත මිදලා ඒවෑ පාපයන් දුරු කරලා දානවා නම් යම් මහණෙක් අර බොහෝ අලංකාරව තියෙන සල්වණේ වගේ මහත්වයටත් විපුලත්වයටත් පත් වෙනවා කියලා උන්වහන්සේ පෙන්වලා දෙනවා. එන ඔය කියන හැම එකක්ම පටන් ගන්න ඉවසීමෙන් පින්වතුනි. ඉවසන්නේ නැතුව මෙත් වඩන්න වෙන්නේ නැහැ. ඒ වගේම තථාගතයන් වහන්සේ එතෙන්දී පෙන්වලා දෙනවා ඇතමෙක් ඉන්න පුළුවන් බොහොම සුවච කීකරුයි කියලා හිතෙන ඒ කෙනාට කිසිම ප්‍රශ්නයක් නැහැ කියන දේවල් බොහොම හොඳින් කරනවා. හේතුව සිව්පසය කියන එක හොඳට ලැබෙනවා. කිසිම දෙයකින් අඩුපාඩුවක් නැහැ. ඒක නිසා හරිම කීකරුව ඉන්න බව පේනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. කවුරුත් බනින්නෙත් නැහැ, ගහන්නෙත් නැහැ, දොස් කියන්නෙත් නැහැ. තත්ත්ව පහසුකම් වල අඩුපාඩුවකුත් නැහැ. ඉතින් ඒ උන්වහන්සේලාගේ කිසිම දෝෂයක් පේන්න නැහැ. තථාගතයන් වහන්සේ කියනවා එහෙම කෙනෙක් මම සුවච කීකරු වෙච්ච හොඳ කෙනෙක් කියලා මම කියන්නේ නැහැ. මොකද යම් අවස්ථාවකදී ඒ කියන ප්‍රත්‍යපහසුකම් නැති වුණහම තමන් බලාපොරොත්තු වෙන අවස්ථාවක් නැති වුණහම ඒ කෙනාගේ හිත වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් ඒ ප්‍රත්‍යපහසුකම් වලට දායජ්‍ය වෙලා ඒවට ලොබ වෙලා ඒවත් එක්ක ඇල්ල කටයුතු කරන අය මේ ශාසනයේ හික්මිච්ච අය කියලා මම කියන්නේ නැහැ කියලා තථාගතයන් වහන්සේ කියනවා. එහෙම කියලා උන්වහන්සේ නැවතත් පෙරවුවක් කියමි මහණෙනි කියලා වික්ෂුන් වහන්සේලා සියලු දෙනාට කලින් වෙච්ච කතාවක් පැහැදිලි කරලා දෙනවා. මම මේ කතාව දැන් ඔබට කියන්නේ පින්වතුනි කෙනෙකුට හිතෙන්න පුළුවන් මම එහෙම කේන්ති ගිහිල්ලා කෑකෝ ගහන කෙනෙක් නෙමෙයි කියලා. අපි කායකවත් සණ්ඩු වෙන්නේ නැතය කියලා හිතෙන්න පුළුවන්. අපි බොහොම ඉවසීමෙන් කටයුතු කරන අය කියලා හිතෙන්න පුළුවන්. මේ එහෙම නොවෙන්න පුළුවන් කියන එකට මම මේ පෙන්වන්නේ උදාහරණ. තථාගතයන් වහන්සේ පෙරවුවක් කියමු කියලා නැවත අතීත කතාවක් කියනවා. උන්වහන්සේ කියනවා පෙර හිටියා අතීතයේ හිටියා වේදහිකා කියලා එක කාන්තාවක්. බමුණු කුලයක කාන්තාවක්. ඉතින් මේ කාන්තාව ගැන බොහෝ කීර්ති ഘോഷාවක් නැගෙනවා. මේ වේදහිකා කියන ස්වාමි දියණිය බොහොම ශාන්තයි. බොහොම ඉවසීමෙන් කටයුතු කරන කෙනෙක්. කිපෙන්නේ නැති කෙනෙක්. හරිම හොඳයි. බොහොම සංවරයි. අන්න එහෙම කියලා කීර්ති ഘോഷාවක් නැගෙනවා. ඒ ഘോഷාව ඒ කීර්ති ශබ්දය ඇහෙනවා මේ වේදහිකා කියන කුල දුවණිය ළඟ සේවයට ඉන්න කාලි කියලා සේවිකාවට. කාලි කියලා සේවිකාවක් ඉන්නවා. එයා ඒ කෙනා විතරයි ඉන්නේ එයාගේ සේවය කරන්න. එයාට අප උපස්ථාන කරගෙන එයාගේ ගෙදර දොරේ වැඩ කටයුතු ටික කරලා දෙන්න ඉන්න සේවිකාව. ඉතින් මේ කාලි කියන සේවිකාවට මෙහෙම හිතනවා. හිතුවිල්ලක් හිතෙනවා. මාගේ ස්වාමි දියණිය කේන්තිය තියාගෙන මේක පිට කරන්නේ නැද්ද? එහෙම නැත්නම් කේන්තිය නැති නිසා කේන්තිය පිට කරන්නේ නැද්ද? ඒ කියන්නේ කේන්තියක් උපදින්නෙම නැද්ද හිතේ? ඒ කේන්තිය උපදින්නේ නැති හින්දා කේන්තියක් පෙන්වන්නේ නැද්ද? එහෙම නැත්නම් කේන්තියක් යනවා. හැබැයි එළියට ඒක පෙන්වන්නේ නැතුව ඉන්නවා. එහෙමද කියලා සැකයක් මතුවෙනවා. ඉතින් මේක මම පරීක්ෂා කරලා බලන්න ඕනේ කියලා කුලකාන්තාවගේ සේවිකාව මොකද කරන්නේ? දවල් වෙලා නැගිටිනවා ටික. පරක්කු වෙලා නැගිටිනවා. මොකද මෙයාට හිතෙන්නේ මම මේ ගෙදර දොරේ වැඩ කටයුතු ටික බොහොම හොඳින් කරගෙන යනවා. කිසිම අඩුවක් පාඩුවක් වෙන්න තියන්නේ නැහැ. ඒක නිසා ඉතින් කිපෙන්න කාරණාවකුත් නැහැ. ඉන්ද මේක පරික්ෂා කරන්න බලන්න ඕනේ කියලා හිතානේ මොකද කරන්නේ පරක්කු වෙලා නැගිටිනවා. මේ පරක්කු වෙලා නැගිට්ටාට පස්සේ මේ ස්වාමීන් ඇවිල්ලා මේ වේදහිකා කියන ස්වාමීන් ඇවිල්ලා අහනවා. ඇයි පරක්කු වෙලා නැගිට්ටේ? ඉතින් මේ කාලේ කියන සේවිකාව කියන නිකන් හේතුවක් නැහැ නිකන්. දැන් මෙයාට ඕනේ චෙක් කරන්න. ඒ වෙලාවේදී අර සාමි දිනිය අසතුට නොසතුටටපත් වෙනවා. පත් වෙලා මුහුණ හකුලවගෙන යනවා. මුහුණ හකුලවලා යනවා. කාලි දිනියට නැවතත් හිතෙනවා මම මේ වැඩ කටයුතු ටික හොඳටම කරගෙන යන නිසා දන්නේ නැහැ මේ. සාමි දිනිය ළඟ තියෙන කේන්දිය පිටට පෙන්වන්නේ නැද්ද? නැත්තම් කේන්තියක් උපදීන්නේ නැද්ද? උපදීන්නේ නැති හින්දා කේන්තියක් පෙන්වන්නේ නැද්ද කියලා හිතනවා. ආයි මේක චෙක් කරන්න ඕනේ. ඒක තව පොඩ්ඩක් දවල්ලා හැරෙනවා. ඊළඟ දවසේ තව පොඩ්ඩක් දවල්ලා හැරුණාට පස්සේ අර වේදිකා සම්බන්ධයි ඇයි කියලා අහනවා. මේ පාරත් කියනවා නිකන් කියලා. ඒ පාර මේ වේදිකා කියන දියණිය දොස් කියනවා. දොස් නගනවා. මුයින් බයින්නවා. කාලි දිනේ සෑහීමකටපත් වෙන්නේ නැහැ එතන. තවත් මේක චෙක් කරන්න ඕනේ කියලා හිතලා මොකද කරන්නේ? ඊළඟ දවසේ තව දුරටත් දවල්ලා අවදි වෙනවා. ගොඩාක් දවල්ලා ඇවිදලා ඊට පස්සේ අවදි වෙලා සාමි දිනේ ඇයි කියලා අහුවම ආයි කියනවා නිකන් කියලා. ඒ පාර මේ බොහොම කේන්තියටපත් වෙලා මේ සාමි දිනේ අතරහුවෙච්ච කොසුමිටකින් මේ කාලි කියනි කියන සේවිකාවට පහර දෙනවා හිසට. මේකාන් තම මොකද ගන්න ඔළුවක් පලාගෙන ලේ පෙරාගෙන ඉති හැමතැනම කෑකෝක ගහනවා. තේනේද මේ දුෂ්ට මේ කාන්තාව වැඩවලට හිටපු එකම වැඩකාරී වෙච්ච මට, එකම සේවිකාව වෙච්ච මට පොඩ්ඩක් දවල්ල ඇහැරුණායි කියලා මගේ හිසට පොල්ලකින් ගාලා හිසත් පැලුවායි කියලා තන තන දොස් කී කී යනවා. ඊට පස්සේ මොකද වුනේ? ඊට පස්සේ ඒ වේදහිකා කියන සාමි දිනේ ගැන කීර්ති ශබ්දයක් නැගුණේ නැහැ අර විදිහට. ඊට පස්සේ නුගුණයක්මයි පැතරුනේ. නුගුණමයි පැතරුනේ. දී ඔන්න ඔය වගේ වෙන්න පුළුවන් කියලා සතාගතයන් වහන්සේ පෙන්වලා දෙනවා. ඔක්කොම හොඳට කෙරේගෙන යන නිසා කිසිම අපහසුයක් නැහැ. කිසිම දෙයක් නුහුරට හිටින්නේ නැහැ. නුහුරට වෙන්නේ නැහැ. ඔක්කොම හොඳ විදිහට සිද්ධ වෙගෙන යනවා. ඒක නිසා ඉතින් කිපෙන්න හේතුවක් නැහැ. ඉතින් එවැනි අවස්ථාවකදී හිතාගත්තොත් කෙනෙක් මන්නම් කිපෙන්නේ නැහැ, මං ඉතින් බොහොම හොඳයිනේ, හොඳ විදිහටනේ ඉන්නේ කියලා. ඒක නාම රැවටිලා ඉන්නේ. ලෝකේ ජීවත් වෙන සමාජයේ ජීවත් වෙන කෙනෙකුට නම් ඕනේ තරම් අවස්ථා එන්න පුළුවන් කිපෙන්. බොහෝ කෙලෙස් රජස් තියෙන ඇත්තොත් එක මුහු වෙලා වාසය කරන නිසා. නමුත් පැවිදි ජීවිතයක් ගත කරන කෙනෙකුට එහෙම අවස්ථා අඩු වෙන්න පුළුවන්. මොකද කවුරුත් බයින්නේ කරන්නේ එහෙම ඒවා හරි අඩුයි. කවුරුත් එන්නේ නැහැනේ බයින්නේ කරන්නේ. දොස් කියන්නේ දෙවැනි විදිහට මුණාවටපත් වෙන්න. මේ තථාගතයන් වහන්සේ පෙන්වලා දෙන්නේ අපහසු අවස්ථාවන් එනකොට, දුෂ්කර අවස්ථාවන් එනකොට ඒවැදී මේ ඉවසීම කියන එක තියෙන්න ඕනේ කියන එක. එහෙනම් ඉවසීම කියන එක ප්‍රගුණ කරගන්න ඕනේ කාරණාවක්. මුණාවටපත් වෙලා මම දැන් හොඳ කෙනෙක් කියලා හිතාගෙන ඉන්න එකක් නෙමෙයි. හොඳ සිහි කල්පනාවෙන් ඉන්නකොට තමන්ගේ ජීවිතේ මූණ පාන වෙන සිද්ධීන් වල තමන්ගේ හිත ද්වේෂයට පත් වෙනවද කියලා සොයලා බලලා කටයුතු කරන්න පුළුවන්. පුංචි පුංචි දේවල් පවා වෙන්න පුළුවන්. පුංචි පුංචි විදියට හරි හිත ගැටෙනවාද කියලා බලන්න පුළුවන්. තව කෙනෙක් කෙරෙහි හිත අප්‍රසාදයට පත් වෙනවාද කියලා බලන්න පුළුවන්. පෙර සඳහන් කළා වගේ නවවිද අගාධ වස්තුන් වලට වැටෙන අවස්ථාවන් ඕනේ තරම්. එවැනි අවස්ථාවලදී තමන් ඒ අගාධ වස්තුන් වලට වැටෙනවාද කියලා බලන්න පුළුවන්. තමන්ට බෝධිය සාක්ෂාත් කරගන්න යන අවශ්‍යයි නම් ඔබ ඒ කියන ඉවසීම ප්‍රගුණ කරන්නයි ඕනේ. ඒ අවස්ථාවන් හඳුනගෙන ඒ අවස්ථාවලදී තමන්ගේ හිත පෙරලෙන්නේ නැති වෙන්න තියා ගන්න ඕනේ. තමන්ට බෝධිය සාක්ෂාත් කරගන්න යන අවශ්‍යයි නම් ඔබ ඒ කියන ඉවසීම ප්‍රගුණ කරන්නයි ඕනේ. ඒ අවස්ථාවන් හඳුනගෙන ඒ අවස්ථාවලදී තමන්ගේ හිත පෙරලෙන්නේ නැති වෙන්න තියා ගන්න ඕනේ. තියෙන ලෝක සත්‍යයට මෙත පැතිරීමෙන් ලෝක සත්‍යයට යහපත කිරීමෙන් පමණයි. එන්න එන්න ගණිදුණු පටන් ගන්න වැඩ පිළිලක් අපි කරන්නේ නැහැ. ලෝක සත්‍යයට දේශ කරනවා වෛර කරනවා කියලා කියන්නේ, අවට කරනවා කියලා කියන්නේ, කේන්ති ගන්නවා කියලා කියන්නේ තව කෙනෙක් කෙරෙහි ওই ගණිදුණු පටන් අරගෙන යන වැඩක්. ගණිදුණු හවාර වෙන්නයි ඕනේ. එහෙනම් ඒ උදෙසා මුල් මහත් ලෝක සත්‍යය කෙරෙහිම මෙත්තහගත හිතකින් ඕනේ කටයුතු කරන්න. යහපත කරන වැඩ පිළිලක් ඕනේ තියෙන්නේ. එහෙනම් Tamanta අවඩ කරන කෙනෙකුටත් මෛත්‍රී කරන පුරුදු වෙන්න ඕනේ. මෛත්‍රී කරන්නට පෙර Tamanta ඒ හැම අවඩ කෙනෙක් අවඩ කරන වෙලාවදී ඒක ඉවසන්න පුළුවන් වෙන්න ඕනේ. තථාගතයන් වහන්සේ මේ ඉවසීම කියන එක කොහොමද තියෙන්න ඕනේ කියන එකට හොඳ උදාහරණ දෙනවා මේ අවස්ථාවේදී. තථාගතයන් වහන්සේ පෙන්වලා දෙනවා අහනවා එතන හිටපු වික්ෂුන් වහන්සේලාගෙන්, මහණෙනි මේ මහ පොළොව විනාශ කරනවා කියලා හිතාගෙන, නොපොළොව මේ මහ පොළොව නොපොළොවක් කරනවා කියලා හිතාගෙන එක්තරා පුරුෂයෙක් උදැල්ලකුයි කූඩේකුයි අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා තනින් තන හාර 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 වර කූඩේට පස් පුරවලා ඒ පස්තික විසිරුවලා හරිනවා. මොකක් කරන්නද මේ මහ පොළොව නොපොළොවක් කරන්න, මහ පොළොව විනාශ කරලා දාන්න කියලා හිතාගෙන ධ්‍යානව වික්ෂුන් වහන්සේලාගෙන් මහණෙනි ඒක කරන්න පුළුවන්කද්ද කියලා. වික්ෂුන් වහන්සේලා කියනවා ඒ කල නොහැක්කක් ස්වාමීනි, ඒ පුද්ගලයා වෙහෙසකට ක්ලාන්තයටත් පත් වෙනවා මිසක් කවදාවත් ඒක කරන්න පුළුවන් එකක් නෙමෙයි කියලා. තථාගතයන් වහන්සේ පෙන්නලා දෙනවා ඒ උදාහරණයට අනුව. එහෙනම් ඒ පුද්ගලයාට මේ මහ පොළොව නොපොළොවක් කරන්න බෑ වගේ මේ ශාසනයේ බ්‍රහ්මචර්යාව පූර්ණීය කරගෙන යන උත්තර ශ්‍රේෂ්ඨ පිරිසක් විදිහට, ශාසනයට පැමිණි විහිිත පිරිසක් විදිහට මේ මහ පොළොව වගේ වෙන්න ඕනේ කියන එක. නොයෙක් නොයෙක් දේවල් එනකොට හරියට ඒක තියෙන්න ඕනේ. අර මහ පොළොව විනාශ කරන්න ආපු, මහ පොළොව නොපොළොව කරන්න ආපු මිනිස්සයා වගේ දැනෙන්නේ නැහැ. ඒවා දැනෙන්නේවත් නැහැ. එනම් මහ පොළොව වගේ තියෙන්න ඕනේ. සියලු දේවල් ඉවසන්න පුළුවන් වෙන්න ඕනේ. තවත් උදාහරණයක් උන්වහන්සේ පෙන්වලා දෙනවා. උන්වහන්සේ කියනවා තනසුලක් අරගෙන ඔබ හිතන්න හුළු අත්තක් කියලා කියන්නේ. ගින්දර ටිකක් පත්තු කරපු මොකක් හරි එකක්, පන්දමක් කියලා කියන්නේ. අන්න එහෙම එකක් අරගෙන යම් පුරුෂයෙක් යනවා, මම මේ තනසුලෙන් ගංගානම් නදිය තවනවා, ගංගානම් නදිය උණු කරනවා කියලා හිතාගෙන එනවා. තථාගතයන් වහන්සේ අහනවා කිමද මහණෙනි ඒ කළ හැකිද කියලා අහනවා. ඉතින් භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා ස්වාමීනි ඒක කිසිදාවත් කරන්න පුළුවන් එකක් නෙමෙයි. අර මිනිස්සයා වෙහෙතරත් ක්ලාන්ත කරකපත් වෙනවා මිසක් ගංගානම් නදිය නම් තවන්න හම්බ වෙන්නේ නෑ ওই තනසුලකින් කියලා. ඒකට හේතු කවරේද කියලා අහනවා. එතකොට කියනවා මේ ගංගානම් නදිය මහ විශාලයි. ඒකයි. මහ විශාල ජලස්කන්ධයක් තියෙන. ඒක නිසායි ඒක තවන්න බැරි. තථාගතයන් වහන්සේ පෙන්වලා දෙනවා අන්න ඒ වගේ තමයි. ඉවසීමේ ගුණය කියන එක මහත් කොට තියෙන්න ඕනේ. හරියට ගංගානන් නදිය වගේ. ඒ ගුණය පුරුදු පුහුණු කරලා තිබුණා නම් එහෙනම් ඔය හිත් දේශයට ගැටීමටපත් වෙන්නේ නැහැ. උන්වහන්සේ තවත් උදාහරණයක් දෙනවා. උන්වහන්සේ දේශනා කරනවා යම් පුරුෂයෙක් ආකාශයේ රූප අඳිනවයි කියලා හිතාගෙන නොඑක් වර්ණ જાතියින් අරගෙන එනවා. අරගෙන ඇහිලා පුවරුවක නෙමෙයි මේ අඳින්නේ. ආකාශයේ ඇඳලා මේ අඳිනවා කියලා හිතාගෙන ඇහිලා අඳිනවා. තථාගතයන් වහන්සේ අහනවා කිමද මහණෙනි? ඔහුට මේ ආකාශයේ රූප මවන්න රූප අඳින්න පුළුවන්ද කියලා අහනවා. ස්වාමීනි, කොච්චර කරන්න උත්සාහ කළත් බෙහෙතරපත් වෙනවා, ක්ලාන්තයට ගතියටපත් වෙනවා මිසක් ඒක කරන්න වෙන්නේ නැහැ කියලා. මොකද රූප අඳින්න මොකක් හරි පුවරුවක් තියෙන්න ඕනේ, බෝඩ් එකක් තියෙන්න බෑ. මොකක් හරි වස්තුවක් මතනේ අඳින්න වෙන්නේ. මුත ආකාශයේ රූප අඳින්න බෑනේ. උච්චර උත්සාහ කරත් වැඩක් නැහැ. තථාගතයන් වහන්සේ නැවතත් පෙන්වලා දෙනවා එහෙනම් ආකාශය වගේ තියෙන්න ඕනේ. ඊවසේ මේ විදිහටයි ප්‍රගුණ කරන්න ඕනේ. අනන්තෝ සිසාරාගේ ආකාශය වගේ. අන්න එහෙම ඊවසීමක් තියෙන කෙනෙකුට පුළුවන් මේ අප්‍රමාණ මෛත්‍රීන් කටයුතු කරනු කටයුතු කරන්න. එහෙනම් මොන දේ සිද්ධ වුණත් ඒක නා කිපෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහට උන්වහන්සේ ඉවසීමෙන් කටයුතු කරන හැටි පෙන්වලා දෙනවා, මෛත්තාවෙන් කටයුතු කරන හැටි පෙන්වලා දෙනවා. ඒ වගේම උන්වහන්සේ කකචෝපම අවවාදයේ දෙනවා ඔන්න ඔය වෙලාවේදී. උන්වහන්සේ කියන්නේ මේ ශාසනය තුළ බ්‍රහ්මචර්යාව පූර්ණේ කරගෙන යන කෙනෙක් නම් මේ කකචෝපම අවවාදය නිතර සිහිපත් කරන්න කියලා. ඒ නිතර නිතර සිහිපත් කිරීමෙන් මහා යහපතක් උදා වෙනවා කියලා තමයි උන්වහන්සේ පෙන්වලා දෙන්නේ. ඒ කකචූපම අවවාදය තමයි පින්වතුනි පාපගත ගති ඇති සොරු දෙන්නේ. බණ්ඩි කියතක් අරගෙන තමන්ව දෙකට මැදින් ඉරනවනම් මේ බණ්ඩි කියදෙන් ඇදගෙන තමන්ව දෙකට මැදින් ඉරනවනම් අන්නේ ඉරන අවස්ථාවේදීවත් තමන්ගේ හිතේ දේශමාත්‍යයක්වත් අන්න අය කෙරෙහි ඇති වෙන දෙන්නේ නැතුව කටයුතු කරනවනම් අන්න ඒ කෙනාට තථාගතයන් වහන්සේ කියනවා ඒ කෙනා බොහොම ඉවසීමෙන් කටයුතු කරන කෙනෙක් කියලා. එනම් තථාගතයන් වහන්සේ ඉවසීම ගැන කියපු විදිහයි ඔය. ඒකේ නා තමයි මේ ශාසනය ඉවසන කෙනා කියලා උන්වහන්සේ කියනවා. ඒ වගේම නිතර නිතර සිහිපත් කළ යුතු කාරණාවක් ලෙස පෙන්වලා දෙනවා මේ කකචූපම අවවාදය. ඔය මෝලියපක්ුණ කියන ස්වාමීන් වහන්සේ මූලික කරගෙන තමයි ඔය කියන කතාවන් ඔක්කොම උන්වහන්සේ දේශනා කරන්නේ. අවසානයේදී කකචූපම අවවාදය දෙනවා. එහෙනම් ඔබ කල්පනා කරගන්න ඕනේ බෝධිත්‍රය අතුරෙන් යම්කිසි බෝධියක් ප්‍රාර්ථනා කරගෙන යන කෙනෙක් නම් තථාගතයන් වහන්සේ නිතර සිහිපත් කරන්න දීපු අවවාදයක් තියෙනවා දැන් ඔබට. ඒ තමයි කකචූපම අවවාදය. එනං ඔබට තියෙන්නේ නිතර ඔය කියන අවවාද සිහිපත් කරන්න පුළුවන්. ඔබට ඉවසීම කියන එක අඩුයි නම් ඉවසීම ප්‍රගුණ කරන්න ඕන නම් ඉවසීමේ පාරමිතාව පුරන්න ඕන නම් ඔය කියන දේවල් සිහිපත් කරන්න. ඒ වගේම සාන්තිවාදී ජාතකයේ සාන්තිවාදී දාපසයාගෙන මහා බෝසතාණන් වහන්සේගෙන සිහිපත් කරන්න. ඒ සිහිපත් කිරීම තුළ ඔබට යම්කිසි ශක්තියක් ලැබෙයි පින්තුනේ ඉවසීම කියන එක ප්‍රගුණ කරගෙන යන්න. මෙන්න මෙහෙමයි. මහබෝසතාණන් වහන්සේලා බුද්ධ රාජ්‍යයට පත් වුණේ කියලා. මෙන්න මේ විදිහටයි සම්බුද්ධ ශාසනයට පත් වෙච්ච සම්බුද්ධ ශාසනය කෙරෙහි පැහැදිලා ශාසනයට ආපු උත්තමයෝ තමන්ගේ නිවන සාක්ෂාත් කරගත්තේ මෙන්න මේ විදිහටයි කියලා. උන්වහන්සේලාගේ ඊවසීම මෙන්න මේ ආකාරයි කියලා ඔබ සිහිපත් කරන්න. ඒ සිහිපත් කිරීම තුළ ඔබට යම් ශක්තියක් ලැබේවි තමන්ගේ ඊවසීම කියන එක ප්‍රගුණ කරගෙන ඉදිරියට එන්න. ඒ වගේම තථාගතයන් වහන්සේ සබ්බාවසව සූත්‍රයේ දේශනා කරනවා පිංගුතුනි, අදිවාසණයෙන් පහකල යුතු කෙලෙස් ගැන. අදිවාසණයෙන් පහකල යුතු ආශ්‍රය සබ්බාසව කියලා කියන්නේ පිංගුතුනි සියලුම ආශ්‍රයන් පහ කරන ආකාරය ගැන කියලා තියෙන තැන, කියලා තියෙන සූත්‍රයක්. ඒකේ තියෙනවා පිංගුතුනි දස්සනේන පහතබ්බ, අදිවාසණයෙන් පහතබ්බ ආදී වශයෙන් කියලා, භාවනාමය පහතබ්බ කියලා. මේ ආශ්‍රයයන් පහ කර යුතු ක්‍රම විදි ගැන දෙයින් එකක් තමයි පින්වතුනි මේ අදිවාසණයෙන් පහකල යුතු කොටස. අදිවාසණය කියලා කියන්නේ ඉවසනවාට. උන්වහන්සේ ඒකෙදි මතක් කරලා දෙනවා. බඩගින්න ඉවසන්න. පිපාසය ඉවසන්න. මැසි මදුරු කරදර ඉවසන්න. ඔය කියන අවස්ථාවන් වලදී ඉවසීමෙන් පහ කර යුතු කෙලස් කොටසක් තියෙනවා. ඒ වගේම මුත්‍රාවර ඉවසන්, මල පහ කිරීමේ අවස්ථාවේ ගැන ඒකටත් ඉවසීම කියලා දිනවා. දැන් අපි ගිය සතියේ මේ ගැන යම් ප්‍රමාණයක් කතා කරා. ඔබ නුවණින් මේවා අරගන්නට ඕනේ. ඒ කියන්නේ මේ ජූබර ඇදුනාම හිර කරගෙන ඉන්න කියලා නෙමෙයි මේ කියන්නේ. මදුරෙක් ඇඟේ වැවට පස්සේ ආකාපම් කියලා ඒක ඉවසගෙන ඉන්න ඒකට නෙමෙයි මේ කියන්නේ. තමන්ගේ හිත පෙරලෙන්න දෙන්නේ නැහැ. ඔය කිසිම අවස්ථාවක තමන්ගේ හිත පෙරලෙන්න දෙන්නේ නැහැ. ඒ ගැන තමයි මේ කියන්නේ. අගාධ වස්තු වලට වැටෙන්නේ නැහැ. ඒ ගැන තමයි මේ කියන්නේ. එහෙනම් ඉවසීම ප්‍රගුණ කරන්න කියන්නේ ඒක නිසා. උනාසේ අවසානයේදී කියනවා පාන හරාන. ඒ කියන්නේ මේ ප්‍රාණය නැති වෙන අවස්ථාවක් ආවෝ. තමන්ගේ මරණය පව එන වෙලාවේදී හිත පෙරලෙන්න දෙන්න එපා කියලා. ඒ අවස්ථාවන් ආපු භික්ෂුන් වහන්සේලා ඒවට මූණ දීලා ඒ වෙලාවන් වල ඉවසීම ප්‍රගුණ කරගෙන ඉවසීමෙන් කටයුතු කළ තමන්ගේ අරිහත්ත්වයේ සාක්ෂාත් කරපු අවස්ථාවන් බොහෝ ශාසනයේ ඉතිහාසයේ කියවෙනවා. එහෙනම් නුවණින් තේරුම් ගන්න ඕනේ මේ කියන දේවල්. මොඩ විදිහට ඉවසනවා කියන එක නෙමෙයි අපි මේ කියන්නේ. තමන්ගේ හිත පෙරලින් දෙන්නේ නැහැ. හිතේ ද්වේෂය හට ගන්න දෙන්නේ නැහැ. එහෙමයි වෙන්න ඕනේ. එහෙම නැතුව මදුරෙක් වැවුවාම ඌව එළවල දාන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. මුත්‍රාවාරක් ඇදුනහම ඒක හිර කරගෙන ඉන්න එපා ඉන්න කියලා නෙමෙයි මේ කියන්නේ. බඩගින්න ඉවසන්න කියලා කියන්නේ බඩගින්නේ පුළුවන් තරම් බඩගින්න ඉන්න කියලා නෙමෙයි මේ කියන්නේ. ශරීරය තවන්න කියලා නෙමෙයි මේ කියන්නේ. එවැනි අවස්ථාවක් ආවම හිත පෙරලෙන්න දෙන්න එපා. ගෙදර දවල්ට කන්න කියලා නෑ කියලා හිතන්නකෝ. ඉවසන්න පුරුදු වෙන්න. එක්කෝ ආපහු උයල දෙනකම් නැත්තම් ඊළඟ වේල හම්බ වෙනකම්. එහෙම නැත්තම් කඩේකට ගිහිල්ලා මොනව හරි අරගෙන ඇවිල්ලා කනවා. හැබැයි ඒ කිසිම අවස්ථාවක දවල්ට මේ ගෙදර වුන් කන්න හදලා නැහැ නේ කියලා. දේශයටපත් වෙන්නේ නැහැ. අන්න ඒකට තමයි ඉවසීම කියලා කියන්නේ. නැතුව නොකා ඉන්න එක නෙමෙයි. අන්න ඒව ඔබ තේරුම් ගන්න ඕනේ. එහෙනම් ඔබට ඕනේ තරම් ජීවිතයේ අත්දැකීම් ඇති තමන්ගේ හිත ද්වේෂයට ගැටීමකට පත් වෙච්ච දේවල් අවස්ථා. ඊ හැම අවස්ථාවකදීම ඔබ ඉවසීම කියන එක ප්‍රගුණ කරන්න උත්සාහ කරන්න. උත්සාහ ගන්න කේන්ති ගන්න නැතුව ඉන්න. ඉවසන්න උත්සාහ ගන්න. නොඑක ආකාරයට පුළුවන් පින්තු. සිතුවිලි ක්‍රියා වදන් කියලා තුනක් තියෙනවනේ. මුලින්ම ඔබට බැරි වෙයි හිතින් හිතුවිලි කියන එක වළක ගන්න. දේශ හිත ඇති වෙන එක වළක ගන්න අමාරුයි. ඔබට පුළුවන් මේ තමන්ට අවඩක් වෙන තැනකදී තමන්ට අසාධාරණයක් කරපු තැනකදී ඉස්සෙල්ලා පුළුවන් තමන්ට අතින් පහින් ගහන්නේ නැතුව ඉන්න. කය සංවර කරගන්න පුළුවන් ඉස්සෙල්ලා. ඒ මට්ටමට ඉවසනවා. ගෙදර දරුවෙක් මොකක් හරි පොලේ ගහලා බින්දුත් එහෙම ගහන්න හිතනවා. කේන්ටි ගිහලා ගහන්න හිතනවා. හිල්ලෙන ටෝක්කක් අයින් හිතනවා. දැන් ආවාද කරන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. මං කියන්නේ ඔබට දේහයටපත් වෙන්න එපා කියලා. හේන්ති ගන්න එපා කියලා. ඒ වෙලාවේදී දනුවන් කරන්න දෙන්න පුළුවන් ඕන. දනුවන් කරාට දනුවන් නොකර ඉඳලා හැදෙන්නේ නැති ළමෙන් නම් කරන්න දෙයක් නැහැ දනුවන් කරන්න ඒවා. කෙසේ හෝ ඒවා තමන්ගේ හිතේ දේශේ හට ගන්න නැතුව තියෙන්නයි ඕන. තමන් තව මොකක් හරි අවඩක් වෙනකොට තමන් මුයින් බයින්නේ නැතුව ඉන්න බලනවා. ලාමක වචන ප්‍රකාශ කරන්නේ නැහැ. එහෙම අවස්ථාවක් නෙළපුනම් ඒ වෙලාවේදී එහෙම ඉවසලා බලනවා. එහෙම ටික ටික එන්න ඕනේ ගමනක් තියෙනුනේ එකපාරටම මේ හිතට එන කේන්ති නවත්තන්න කියලා උත්සාහ ගන්න හැදුවට එහෙම කරන්න පුළුවන් ඉන්නේ නැහැ. ටික ටික පුරුදු කරලා බලන්න. ඒ අදිවාසණයෙන් පහකල යුතු කෙලෙස් වගේම වින්දුනි තථාගතයන් වහන්සේ තවත් කොටසක් දේශනා කරලා තියෙනවා නාදිවාසේති කියලා. ඉවසන්න එපා කියපුවට සුකුත් තියෙනවා. මේ ඉවසීම ගැන කියනකොටම අනිත් මේ පැත්තත් පොඩ්ඩක් මතක් කරලා දෙන්නම් ඔබට. ඔබහල ඇති. කාම හිතක්කන් වා නාදිවාසේති. පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති කියලා කොටස. ව්‍යාපාද විතක්කං වා නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති. විහිංසා විතක්කං වා නාදිවාසේති. පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති. කාම විතක්කයන් එනවා. ඒව ඔහෙ ඉන්නන් වාලේ ඉන්න දෙන්න එපා කියලා මේ කියන්නේ. දේශහිත වෙනවා ඒව ඔහේ ඉන්නන් වාලේ ඉන්න දෙන්න එපා ඒවා පිළිගන්න එපා මේ මෙතන නාදිවාසීති කියලා කියන්නේ ඒවා පිළිගන්න එපා කියන එක. අනිත් පැත්තෙන් ගත්තොත් ඉවසන්න කියන එකම තමයි මේ. කේන්ති යන අවස්ථාවකදී ඒක කේන්ති ගන්න එපා ඉවසන්න කියන එකම තමයි මේ කියන්නේ. මේවා පිළිගන්න එපා කියලා. දේශයේ මතුවෙන තැන් විතරක් නෙමෙයි පින්වතුන් ඉවසීමෙන් කටයුතු කරන්න ඔබට රාගහිත ඇති වෙන තැන් තියෙනවා. ලෝභහිත ඇති වෙන තැන් තියෙන ඕනි තරම්. ඒව ගැන ඔබ හොඳ කල්පනාවට ගන්න ඕනේ. ඒව ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ කියන්නේ. කන නැතුණා වගේ තමයි ගොඩාක් කන්න හමුනොත් එහෙම මොකද වෙන්නේ? ගොඩාක් කන යාති දිනවා. ඒ වෙලාවට පැනගොම කාගෙන 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 එහෙම යන්න හදනවා. එතකොට ඔය සිහිය විකල්ලා ආයේ තියෙන්නේ. සිහිය එලව ගන්නවත් බැන්නේ. එහෙනම් ඒ අවස්ථාවන්වලදී ඉවසීම කියන කෝර ගන්නවා. ඔය හැම අවස්ථාවකදීම හිත පෙරලෙන්න දෙන්නේ නැහැ. රාගයට නැඹුරු වෙන්න දෙන්නේ නැහැ. දේශයට නැඹුරු වෙන්න දෙන්නේ නැහැ. මෝහයටපත් වෙන්න දෙන්නේ නැහැ. ඔය විදිහටයි කටයුතු කරන්න ඕනේ. ඉතින් ඉවසීම කියන එක නැතුව කොහොමද බලන්න පින්වද නිවන් දකින්නේ? එහෙනම් නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස බොහොම වැදගත් වෙන පාරමිතාවක් තමයි පින්වද. කන්ති පාරමිතාව එහෙම නැත්නම් ඉවසීම එහෙම නැත්නම් ශාන්තිවාදී ශාන්ති පාරමිතාව කියලා කියන්නේ. එහෙනම් ඔබ සියලු දෙනාම තරයේ අදිස්ථාන කරගන්න පින්වදනේ. මේ ඉවසීම කියන එක පුරුදු පුහුණු කරගන්නවා කියලා. ඒක පින්වතුනි නිවන සාක්ෂාත් කර ගැනීමට හේතු වෙනවා වගේම ඒක ඔබ ඔබ සුගතියේ උප්පද්දන්න හේතු වෙනවා. ඒ වගේම නිරයෙන් ගැලවෙන්න හේතු වෙනවා. ඔබට කලින් කිව්වා වගේ නවී දගාදවත් වලට වැටෙනවා නම් ඒක නා නිරය යන එක නම වළක්වන්න බෑ. නිරයට වැටෙන එක වළක්වන්න බෑ. එහෙනම් ඉවසීම කියන එක ප්‍රගුණ කරන තරමට ඔබගේ දෙලොව දියුණුවට හේතු වෙනවා. මෙලොව පරලොවටත් ඒ වගේම නිවන සාක්ෂාත් කර ගැනීමටත් මේකෙන ඉවසීමේ ගුණය බෙහෙවින් ඉවහල් වෙනවා කියලා ඔබට මතක් කරලා දෙනවා. හොඳයි පින්වතුනි එහෙනම් කන්ති පාරමිතාව ගැන අපි බොහෝ දේවල් සාකච්ඡා කරන්න යෙදුණා. මං හිතනවා ඔබට මේ ඉවසීම ගැන යම් හෝ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ නැති ඒ වගේ මේ ඉවසීම කියන එක නිවන සාක්ෂාත් කර ගැනීමට කොච්චර උදව් වෙනවද කියන එක ගැන යම් කිසි වැටහීමක් අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. එහෙනම් බිඳුන් කාල වේලාව බොහෝ ඉක්ම වෙලා තියෙන නිසා අපි දේශනාව මෙතනින් හමාර කරමු. දේශනාව අවසන් කිරීමෙන් ප්‍රථමයෙන් කෙටි පුණ්‍යානුමෝදනා කිරීම සඳහා සියලු දෙනාම සූදානම් වෙන්න. හොඳයි පින්වතුනි, බොහෝ වේලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා, සද්ධර්මයේ දේශනා කරන්නට යෙදিলা, සද්ධර්මයේ සාකච්ඡා කරලා, සද්ධර්මයේ මනසිකාර කරලා නගාගත්තා වූ ඒ සියලු පුණ්‍ය කුසල ආශිර්වාදයන් සියලු ලෝක සිල් සත්‍යයන්ටම අනුමෝදන් කරමු. පළමු කොටම සිහිපත් කරගන්න පින්වතුනි, මේ ආර්ය මාර්ගයේ පූර්ණය කරගන්නවා, නිවන සාක්ෂාත් කරගන්නවා කියලා බොහෝ වීරයෙන් යුතුව, කැපකිරීමෙන් යුතුව, අදිෂ්ඨානයෙන් යුතුව කරුණු කටයුතු කරගෙන යන මේ බ්‍රහ්මචර්යාව පූර්ණය කර ගැනීමට බෙර වීරිය දරන යම්කිසි පිරිසක් මේ තුන් ලෝකාත්‍රය තුල වැඩ ඉන්නවා නම් අන්නේ සියලු දෙනාටම ඔබ කරගත් ආවේ සීලම් පුන් සම්බාධ ධර්මිය කුල සම්බාධ ධර්මිය අනුමෝදන් කරන්නේ. ඒ අනුමෝදනාවෙන් ඒ සියලු දෙනාටම වැඩි වැලින්දී නාව සීලම් දුක් දෝසාන්තකාරවල දුහරින් භූතේවා, ශරීරයේ සප්තදාස දූෂ්‍ය වීමෙන් අදපෙණියා වූ 890ක් රෝග දමනුවක් වැඩි 203ක් ආන්තරා දෝසාන්තකාරවල දුහරින් භූතේවා, යක්ෂ වේච පිසාච මලගවල කුම්බාණ්ඩාදීන්ගෙන් අදපෙණියා වූ දෝසාන්තකාරවල දුහරින් භූතේවා, අජාමර සංඛ්‍යාත නිර්වාණක් ශාන්තියම මේ ආත්ම භාවයේදීම වහාම සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මොහොතක් සිහිපත් කරගන්න පුළුවන් ඈත අතීතයේ සිටම මේ සද්ධර්මය ආරක්ෂා කරගෙන ඉන්න යම් කිසි පිළිසක් සැපකැප වේලා කටයුතු කරා නම්, ඒ වගේම සංඝයා වහන්සේලා ආරක්ෂා කරගෙන, විහෙල විහාර ආරක්ෂා කරගෙන, මේ ශාසනයේ ඉතිහාසයේ තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරමින් මේ ශාසනය රැකගන්න යම් කිසි පිළිසක් අපකප වේලා කටයුතු කරා නම් අන්නේ සිරු දෙනා ඔබ කරගත් ආවේ සිලෙන් පුණ්‍ය සම්පාදර්මයේ කුස සම්පාදන් මේ අනුමෝදන් කරන්නේ අනුමෝදනාවෙන් තේයම් අයම් යම් කිසියකින් අභව ස්ථානයක ඉන්නවනම් එයින් අත මිදී සුඛී සුවපත් භාවයට පත් වේවා, දස කුසලයෙන් මිදෙත්වා, දස කුසලයේ වඩත්වා, දස පුණ්‍යක්යම් කරත්වා, නිබ්බාන පරම සුඛයෙන් සුඛිතරේත්වා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්නේ. ඒ වගේම මොහොතක් සිහිපත් කරගන්න පින් මේ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන් චන්ද්‍රේකර ප්‍රජාපති කියනවා වේ අල්පේශාකේ මහේශාකේ දිව්‍ය සමුහයව සිහිපත් කරගන්න. ඒ වගේම සක්ත දෙවිතුමා ප්‍රදාන පරිවාර දේවතා පිළි සිහිපත් කරගන්න, සතරවරම් රජදොරන් ප්‍රදාන පරිවාර දේවතා පිළි සිහිපත් කරගන්න. ඒ වගේම 18ක් යක්ෂ සේනාධිපතිවරුන් ප්‍රදාන පරිවාර දේවතා පිළි සිහිපත් කරගන්න. ඒ වගේම උක්ෂ දේවතාවුන්, ඒ වගේම ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා සිහිපත් කරගන්න. ඒ වගේම තමන්ට දුකක් කරදරයක් වෙච්ච වෙලාවේදී පිහිටක් ආරක්ෂාවක් ලැබුවා වූ ඒ නානා නම් ගොතුණින් පෙනී සිටිනා වේ සියම දිව සමූහයව සිහිපත් කරගන්න. ඔබ සියලු දෙනා කරගත්තා වේ සීන පුණ සම්බාධ ධර්මයේ කුසල සම්බාධ ධර්මයේ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරන්නේ යනු වේදනාවෙන් සතුටු වන්නා වේ. දෙවියන්ගේ දිව්‍ය අනුභවය වැඩි වේවා, දිව්‍ය තේජස, දිව්‍ය ඍද්ධිය, දිව්‍ය බලය, දිව්‍ය දීප්තිය වැඩි වේවා. තිරහත් කාලයක් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගනිත්වා, දස කුසලයෙන් මිදෙත්වා, දස කුසලයේ වඩත්වා, දස පුණ්‍යක් ක්‍රියාම කරත්වා, නිබ්බාන පරම සුඛයෙන් සුඛිතරේත්වා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මොහොතක් සිහිපත් කරගන්න පිණිස සුජීවත්ව ඉඳගෙන තමන්ට උදව් පදව් කරපු යම් කිසි පිරිසක් ඉන්නවා නම් අන්නේ සියලු දෙනාව සිහිපත් කරගන්න. ඔබගේ අම්මා තාත්තා, දුව දරුවෝ, සේවක සේවිකාවන්, යාළු හිත මිත්‍රාදීන්, ඥාත හිත මිත්‍රාදීන් මේ සියලු දෙනාව සිහිපත් කරගන්න. ඒ වගේම ස්වාමි දරුවන් මේ සියලු දෙනාව සිහිපත් කරගන්න. ඒ වගේම ධර්මය ඔබේ පුණ්‍ය භාරයේ කරුණු කටයුතු කරන්න ආවේ මහත් මහත්ීන් වහන්සේ ඉපත් කරගන්නේ සියලු දෙනාටම උප කරගත්තා වූ තීන පුණ්‍ය සම්පාද ධර්ම කුසල සම්පාද ධර්මයේ අනුමෝදන් කරන්නේ ඒ අනුමෝදනාවෙන් ඒ සියලු දෙනාගේම දුක් සියලුම දුක් දසාන්තකාරවල දුහරින් භූත වේවා ඒ වගේම ශාරීරියේ සප්තා දූසීමෙන් අද පෙමියා වට 90ක් රෝග නම 90ක් වැඩි 23ක් ආන්තරා දෝසාන්තකාරවල දුහරින් භූත වේවා යක්ෂ පේත පිසාච කුම් මලගේවල කුම්බාණ්ඩාදීකින් වැඩි පෙමියා වූ දෝසාන්තකාරවල දුහරින් භූත වේවා දසක්තුලෙන් මෙදෙත්වා දසුන්සලේ වඩත් වදසුන්ණියක් ව්‍යාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වේත්වා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්න ඒ වගේම මොහොතක් සිහිපත් කරන් බින්දු තමන් නමින් ජම්මාන්තරගත වෙන තේජි චම්පිසි කෙනෙක් ඉන්නවා නම් අන්නේ සූල දෙනාව සිහිපත් කරන් මෙයත් භාවයේ විතරක් නෙමේ කල්ප 91ක් ඇතුළත සම්මාවිත තාත්තා වෙත ඥාති හිත මිත්තාදීන් වෙත යම්කිසි කෙනෙක් ඉන්නවා නම් අන්නේ සූල දෙනාටවත් උප කරගත්තා වේ සීලම පුණ්‍ය කුසල ආශිර ශක්තියින් අනුමෝදන් කරන්නේ අනුමෝදනාවෙන් ඒ යම්කිසි එකකින් අභව ස්ථානයක ඉන්නවා නම් එයින් අත මෙදී සුඛී සූපත් භාවයට පත් වේවා දසහකුලින් මෙත්වා දස කුසලේ වඩත් වාද සුන්නියක් ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වේත්වා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන් ඒ වගේම තමන් කරගත්තා මේ සීලම පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියෙන් බලමු ගුණ බල මහිමෙන් මේ මිහිමඩ ළමත ලක්ෂ ගණනේ නරිහතුන් වහන්සේලා පහළ වේවා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන් සංසාරයක් මුල්ලේ පටන්ම මේ උප කරගත්තා ඒ සීලම පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියෙන්ගේ බල ගුණ බල මහිමෙන් ඔබ ආප සීල දෙනාටම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිමි සැනසී පැමිණේ වදාළ ඒ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණයම සාක්ෂාත් වේවා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරා. සියලු දෙනාට තෙරුවන් සරණයි.
තිරභාවයට පියමන කරන ගමනේ තවත් පියවරක් සමගින් හමු වන ලබන සතියේ තෙරක් නොමේ කිසසරි. Eterna, eterna, eterna.